දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගුවන්විදුල සංස්ථාවේ රුහුණු සේවය එක්ව විකාශය කරන අධ්‍යාපනික වැඩසටහන සමගයි ඔබ අද මේ සම්බන්ධ වන්නේ. අද ඔබට පාඩම ඉදිරිපත් කරන මම තංගල්ල කලප අධ්‍යාපන කාර්යාලයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශකය වගේම වර්තමානයේ ඊන්දලේ කණ්ඩු විදුහලේ විදුහල්පති WMP දමයන්ති. ඉතින් දුවේ පුතේ, ඔබට අද බුද්ධ ධර්මයේ පෙළපොතේ 22 පාඩම තමයි මම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඔබට පාඩම මතකයිනේ, රාජ්‍ය පාලනය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම කියන පාඩම සමඟ තමයි අපි අද කතා කරන්නේ. ඉතින් දුවේ පුතේ, ඕනෑම පුජ්‍යලයකට, ඕනෑම සමාජයේ කෙනෙකුට නිරවුල්ව සාමකාමීව සුඛිත මුදිත ජීවිතයක් ගත කරන්න අවශ්‍ය වන කරුණු රාශියක් තියෙනවා. ඒතර මෙන්න මේ කරුණු පිළිබඳව බුදුදහමේ ඉගැන්වෙනවා. ඒ කියන්නේ සමාජය තුළ සියලුම සමාජකයින්ට හිතකර පාලනය, කියන්නේ යහපත් පාලනයක් ඇති කර ගැනීම ගොඩක් වටිනවා. මොකද මිනිස්සු සමාජයේ වෙසෙන ජනතාවට හොඳට හොඳින් ජීවත් වෙන නම් හොඳ පාලනයක් තිබීම ඉතාමත් වටිනවා. ඒතර බුදුදහම කියන්නේ පුජ්‍යලයාගේ සමාජයේ සදාචාර සංවර්ධනය, ආධ්‍යාත්මික දියුණුව ගැන විතරක් කතා කරනු නෙමේ, මෙල්ලව පරලොව ජීවිතයේ යහපැවැත්ම අගය කරන බුදුදහම තුළින්. එහෙම නන්දුවේ පුතේ, දැහැමි සමාජයක් ඇති කර ගැනීමට, ඒ වගේම දෙල්ලොව යහපත් ජීවිතයක් ඇති කර ගැනීමට සමාජයක හොඳ දේශපාලන පරිසරයක් තියෙන්න ඕන කියලා බුදුදහම උගන්වලා තියෙනවා. මොකද හොඳ දේශපාලන පරිසරයක් ඇති වුණොත් තමයි ජනතාවට ආර්ථික, සමාජීය, ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයක් ඇති කරගන්න ඕනේ. නිසා බුදුදහමත් අනුමත කළා තියෙන යහපත් දේශපාලන පරිසරයක් තිබිය යුතුයි කියන එක. එතකොට දුවේ පුතේ, රාජ්‍ය පාලකෙක් හැටියට අනුගමනය කළ යුතු පාලන ප්‍රතිපත්ති කීපයක් බුදුදහමේ ඉගැන්වෙනවා. ඒව තමයි දස සක්විතිවත්, ඒ වගේම දස රාජධර්මය, ඊළඟට සතර සංග්‍රහ වස්තුවෙන් යුක්ත වීම, සතර සප්ත අපරිහානීය ධර්ම, ඒ වගේම සතර අගති වලින් වැළකීම, සතර බ්‍රහ්ම විහරණ වලින් යුක්ත වීම, සතර සංග්‍රහ වස්තුව, ඔය ආදී කරුණු වලින් යුතු වීම තුලින් පාලකයා ඒ කරුණු අනුව කටයුතු කිරීම තුලින් යහපත් දේශපාලන පරිසරයක් ඇති කරගන්න පුළුවන් කියලා බුදුදහමේ හඳුන්වනවා. ඉතින් දුවේ පුතේ, ඒ අතර ඔබට රාජ්‍ය පාලන ප්‍රතිපත්ති කීපයක් තමයි 10 පන්තියේදී ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ අතර මුලින්ම ඔබට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන දුවේ පුතේ දස සක්විතිවත් පිළිබඳ. එතකොට යම්කිසි රාජ්‍යයක පාලනය පවත්වාගෙන යාමට උපකාරී වන රාජ්‍ය පාලන ප්‍රතිපත්ති වලින් වැදගත් ප්‍රතිපත්තියක් හැටියට හඳුන්වන්න පුළුවන් මෙන්න මේ දස සක්විතිවත් කියන එක. ඒ කියන්නේ රාජ්‍ය පාලන පිළිවෙත් 10ක් සඳහන් වෙනවා. මේ පිළිවෙත් 10 සඳහන් වෙන්නේ දීඝනිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රයේ. ඒක දැක්වෙන්නේ එක්තරා ප්‍රවාද කතාවක් හැටියට තමයි දැක්විලා තියෙන්නේ. මොකද මේකේ තියෙන්නේ අතීතයේ දල්හනේමි කියලා සක්විති රජ කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ සක්විති රජතුමා ධාර්මිකව රට පාලනය කර නිසා සප්ත රත්නය කියලා වටින සම්පත් 7ක් ඇති වුණා. එතකොට කවුද රජතුමා? දල්හනේමි කියන සක්විති රජතුමා. එතකොට ධාර්මික රට පාලනය කර නිසා සප්ත රත්නය කියලා වටින සම්පත් 7ක් පහළ වුණා. අන්නේ සම්පත් 7න් පළමු වෙන තමයි චක්‍ර රත්නය. එතකොට චක්‍ර රත්නය කියන්නේ රාජත්වයේ සංකේතයක්. දැන් මේ රජතුමා දිගු කාලක් ධාර්මිකව රට පාලනය කරා. එහෙම රට පාලනය කරා ඊට පස්සේදී රාජත්වයේ හිමි වුණා තමන්ගේ වැඩිමහල් පුතුට. රාජත්වය ලබා දීලා රජකම තමන්ගේ වැඩිමහල් පුතුට ලබා දීලා රජතුමා තපසට ගියා. ගියේ ගැටලුවක් ඇති වෙන තුන් තමන්ට කියන්න කියලා තමයි එහෙම කියලා තපසට ගියා. මෙහෙම කාලයක් යද්දී, කියන්නේ පුතා රාජ්‍ය පාලනය කරගෙන ගියා, මෙහෙම ටික කාලයක් යද්දී ටික කලකින් චක්‍ර රත්නය අතුරුදහන් වුණා. ඉට පස්සේ මේ ඉගෙන හුගේ පුතා රජකම් කළ කාලනේ චක්‍රත්නය අතුරු දහන් වුණේ. එතකොට පුතා මේ පියාට මේ බව දන්ව දැන්වනු. එතකොට රජතුමා කියන පියා තමන්ගේ පුතාට කියනෝ, දරුව මේ සක්විති රජකම ඔබට පිය උරුමෙන් හිමිවන්නක් නොවේ. ඒ සඳහා නිති පිළිවෙත් පුරලා සුදුස්සෙක් වෙන්න ඕන. පුන් පොහෝ දිනක මෙම රාජ්‍ය පාලන ප්‍රතිපත්ති 10 සමාදන් වෙලා ඒ රැකීමට යොමුවන්න. එතකොට ඒ සම්පත් නැවත හිමේ වේවි කියලා රජතුමා පවසනවා. එහෙම එතකොට එහෙනම් දස සක්විතිවත් කියලා 10ක් තියෙනෝනේ. එතකොට මේ දස සක්විතිවත් 10 ඔබේ පෙළපොතේ සඳහන් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඔබ ධර්මයේ ඇසුරු කරමින්, ධර්මයට ගරු කරමින්, ධර්මයට බුහුමන් කරමින්, ධර්මයට පුදමින්, ධර්මයට යටහත් පැවතුම් දක්වමින්, ධර්මයේ දජයක් සේ පෙරටු කොට, ධර්මයේ කුන්තයක් සේ ඔසවාගෙන, ධර්මයේ ස්වාමියා ලෙසගෙන, ඔන්නෝ ටික මූලික කරගෙන පිළිවෙත් 10ක් තියෙන රකින්න. මේ පිළිවෙත් 10 ඊට පස්සේ කියනෝ, පළවෙනි එක හැටියට ඔබගේ අඹදරුවන් ඇතුළු රජපෞලේ පිරිසට ධාර්මික රැකවරණය සලසන්න. දෙවෙනි එක අර විදිහම තමයි, ධර්මයේ ඇසුරු කරමින්, ධර්මයට ගරු කරමින් තමයි මේව කරන්න ඕන. දෙවෙනි එක හැටියට රට රකින්න බලසනකට ධාර්මික රැකවරණය සලසන්න. තුන්වෙනි එක රාජ්‍ය සේවයේ නියුතු විවිධ තනතුරු දරන ශාස්ත්‍රීය පිරිසට ධාර්මික රැකවරණය සලසන්න. හතරවෙනි එක කුෂිකර්මාන්තය ආදී නිෂ්පාදන කටයුතු වල නිරත බ්‍රාහ්මණ ගෘහපතින්ට ධාර්මික රැකවරණය සලසන්න. පස්වෙනි එක කුඩා ගම්මල වැසියන්ට හා ජනපද වාසීන්ට ධාර්මික රැකවරණය සලසන්න. හයවෙනි එක ජනතාවගේ සදාචාර සංවර්ධනයට මගපෙන්මන ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස්වලට ධාර්මික රැකවරණය සලසන්න. හත්වෙනි එක තිරසනුන්ට හා පක්ෂීන්ට ධාර්මික රැකවරණය සලසන්න. අටවෙනි එක රටේ අධාර්මික ක්‍රියා ඇති නොවන අයුරින් කටයුතු කරන්න. නවවෙනි එක දිලිඳු ජනයාට ධනය දෙන්න. දහවෙනි එක සිල්වත් ගුණවත් වියත් මහණ බමුණන්ගෙන් අවවාද අනුශාසනා ලබා ගනිමින් රට පාලනය කරන්න. එතකොට මෙන්න මේ දස සක්විතිවත් කියලා මෙහෙම ඉදිරිපත් කරා. මෙන්න මේ දස සක්විතිවත් සමස්තයක් හැටියට ගත්තම බෞද්ධ රාජ්‍යපාලනයකින් අපේක්ෂා කරන, ඒ කියන්නේ බලාපොරොත්තු වන කරුණු කීපයක් තියෙන බව අපිට පැහැදිලි වෙනවානේ. අපි මුලින්ම කිව්වේ ධර්මයේ ඇසුරු කරගනිමින්, ධර්මයට ගරු කරමින්, ධර්මයට බුහුමන් කරමින් ආදී වශයෙන් කිව්වේ. එනම් ධාර්මික බව තියෙන්න ඕනේ. මේ හැම 10ම තුර කරන්න ඕන ධර්මයට අනුව. එහෙනම් මේකෙන් පැහැදිලි වෙනවා අපට ධාර්මික රාජ්‍යපාලනයක් තියෙනවයි කියන එක. ඒ වගේම මිනිස් තිරිසන් ආදී සෑම කොටසකම ආරක්ෂාව සැලසෙන මේ දස සක්විතිවත් අනුගමනය කිරීම තුළින්. මොකද දැන් අපි කියනවනේ මුලින්ම මේ දස සක්විතිවත්වල මුලින්ම ආරම්භලා තියෙන්නේ තමන්ගෙන්නේ. තමන්ගේ ළඟ තියෙන ඔබ ළඟින් ඉන්න එකෙන් ඔබගේ අඹදරුවන් ඇතුළු රජපෞලේ පිරිසට ධාර්මික රැකවරණය සලසන්න කියලානේ. එතකොට ඊට පස්සේ බලසනකටනේ, ඊට පස්සේ ශාස්ත්‍රීය පිරිසට, ඊළඟට කුෂිකර්මාන්තයේ නියුතු පිරිසට, ඊට පස්සේ ජනපද වාසීන්ට, ගම්මල වැසියන්ට, ඊට පස්සේ ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිසෙන්ට, ඊළඟට කියලා තියෙනවා තිරසනුන්ට සහ පක්ෂීන් ධාර්මික රැකවරණය සලසන්න. ඒකෙන් පැහැදිලි වෙනවා මිනිසුන්ට විතරක් නෙමෙයි තිරිසන් ආදී සෑම කොටසකටම ආරක්ෂාව රාජෙක් හැටියට රාජ්‍යපාලකෙක් සැපයිය යුතුයි කියන එක. එතකොට බොහෝ වෙලාවට කල්පනා කරන්නේ මිනිස්සු ගැන විතරනේ. නම් මිනිස්සු ඇතුළු තිරිසන් සතුන් පවා ආරක්ෂාව ලබා දෙන්න ඕන. ඊළඟට තිබුණනේ, එතකොට ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරමින් නීති විරෝධී අධාර්මික ක්‍රියා වළක්වන්න ඕන රජතුමෙක් හැටියට. එතකොට සුදුසු පුජ්‍යලයන්ගෙන් උපදෙස් ලබා ගන්නත් ඕන එක පැහැදිලිව සිල්වත් ගුණවත් වියත් මහණ බමුණන්ගේ අවවාද අනුශාසනා ලබා ගන්නමින් රට පාලනය කරන්න. එතකොට රජතුමා හැටියට සුදුසු පුජ්‍යලයන්ගෙන් උපදෙස් ලබා ගැනීමත් වැදගත්. මොකද ඒකාධිපති පාලකයෙක් හැටියට පාලනය කරත් සමහර ජනතාවට අයහපතක් සිදු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කරුණු හතර ගැන අවධානය යොමු කරමින් දසසක්විති අනුව වර්තමානයේ වුණත් පාලකයෙක් පාලනය කරනවා නම් මං හිතන්නේ ජනතාවට ඉමහත් සෙතක් සැලසෙන බව අපට පැහැදිලියි නේද දුවේ පුතේ? එතකොට එහෙමනම් ධාර්මිකත්වය කියන එක මේ හැම කාර්යයකදීම වැදගත්. ඒ නිසා තමයි රාජ්‍ය පාලකයෙකුත් ධාර්මික වෙන්න ඕනේ. කියන්නේ රාජ්‍ය රටේ කියන්නේ ප්‍රධානීනේ නායකයා ධාර්මික වුණොත් නේ අනිත් අයට මඟ පෙන්වන්න පුළුවන් වෙන්නේ නේ. ආදර්ශමත් වෙන්න ඕන. තමන් ආදර්ශමත්ලා තමයි අනිත් අයට මඟ පෙන්වන්න ඕනේ. නිසා රජතුමා ධාර්මිකව මෙන්න මේ පිළිවෙත් 10 අනුගමනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. එතකොට දුවේ පුතේ බුදුදහමට අනුව මහජනයා විසින් පළමු පාලකයා පත් කරන ලද්දේ ධාර්මික පාලනයක් අපේක්ෂාවෙන්. එතකොට එහෙමනම් අපි බෞද්ධයෝ හැටියට වුණත් බෞද්ධයෙක් නොමේ වුණත් හොඳ පාලකයෙක් විශේෂයෙන් බෞද්ධයෙක් හැටියට බෞද්ධයන් හැටියට අපි බලාපොරොත්තු වෙන බෞද්ධ පාලකයෙක් රට පාලනය කරන එක තමයි. එතකොට පාලකෙක් හැටියට තිරිසංගත සත්වයත් මේ ජීවලෝකයට ඇත්ත කියලා හිතාගෙන ඒ කියන්නේ බුදුදහමට අනුව සියලුම ජීවීන්ට මෙත් වඩන්න ඕන සෙත් පතන්න ඕන මොනම ජීවිතයක කියන්නේ මොනම සත්වයකටවත් හිංසා පීඩා කිරීම රජ විසින් කිරීම සුදුසු දෙයක් නෙමෙයි කියලා තමයි බුදුදහම පෙන්වලා දෙන්නේ. ඒ කියන්නේ මිනිස් ජීවිත වගේම තිරිසන් සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම ගැනත් උනන්දු වීම වැදගත් කියන එක එතන පැහැදිලි කරලා තියෙනවා. එහෙම නන්දුවේ පුතේ සමහරවදී අපිත් ඔබත් ඔබ අපි නායකයෝ වශයෙන් කටයුතු කරන්න පුළුවන්. එතකොට අපි යම් කිසි තැනක ඔබ විවිධ අවස්ථාවල විවිධ නායක වෙනවනේ. ගෙදරදී වෙලාක නායකයෙක් වෙනව, පන්ති නායකයෙක් වෙන්න පුළුවන්, ශිෂ්‍ය නායකයෙක් වෙන්න පුළුවන්. එතකොට එහෙමනම් අපි එතෙන්දි සැලකිලිමත් වෙනවනේ අපි ගැන විතරක් නෙමෙයි, නැත්නම් අපේ සහෝදරයෝ, අපේ නෑදෑ හිතවතුන් ඒ ආදී පිරිස විතරක් නෙමෙයි. එනම් මේ අපිට අපේ ඇසුරු කරන අපේ අසල් වැසි වූ විවිධ සත්ව කොටස කෙරෙත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එයාලගේ ජීවිත ආරක්ෂා වෙන ආකාරයෙන් අපිත් කටයුතු කිරීම ඉතාමත් වැදගත් බව ඔබ හොඳට මතක තියාගන්න දුවේ පුතේ. එතකොට අපි කිව්වනේ රටක ජනතාවට සුඛිත මුදිත සමාජයක් ඇති කර වෙන්න නම් හොඳ පාලනයක් තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ එහෙනම් ඒ හොඳ පාලනය යටතේ පවතින සමාජයේ නීති විරෝධී ක්‍රියා තියෙන්න බෑ. ඒතර නීති විරෝධී ක්‍රියා සිදු වුණොතින් තමයි ජනතාවට අයහපතක් වෙන්නේ. අපි හිතමු නීති විරෝධී මත්ද්‍රව්‍ය බෙලඳාම් කරයි කියලා. එතකොට ඒකෙන් මිනිස්සු රාශියකට අහිතකර තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. අපි හිතමු නීති විරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කරලා ගව ඝාතනය කරයි කියලා. එතකොට අන්න සමාජයේ වෙසෙන සතුන්ට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ නීති විරෝධී ක්‍රියාවලින් වැළකීලා නීතිය හරියට ක්‍රියාත්මක කරමින්, කියන්නේ යුක්තියට කරමින් සාමය තහවුරු කරගෙන පාලනය කිරීම තමයි රජතුමාගේ වගකීම වෙන්නේ. ඒත් එහෙමනම් රජතුමා සාමාන්‍ය තමන් විසින් අපරාධ ක්‍රියා නොකළ යුතු වගේම අනිත් අය එහෙම නොකර වීමට වග බලා ගන්න ඕනේ. කියන්නේ රජ කෙනෙක් හැටියට තමන් අධාර්මික ක්‍රියාවලින් වළකිනු අනිත් අයත්. ඒතර නායකයා මං කිව්වේ ආදර්ශවත්ව කටයුතු කිරීම තුළින් අනිත් අයත් යහපත් පිළිවෙත්වල හැසිරෙන්න පුරුදු වෙනු. ඒ නිසා අපි හිතමු දූල පුතාලා පන්තිය නායකය කියලා. එහෙනම් පන්තිය නායකයා හැටියට ඔබ නැත්නම් ශිෂ්‍ය නායකයෙක් හැටියට අනිත් අයට හොඳින් මඟ පෙන්වන නම් ඔබ ආදර්ශයෙන් මඟ පෙන්වන ඕනේ. නිසා ඔබ යහපත් ක්‍රියාවල යෙදීම ඉතාමත් වටින දුවේ පුතේ. එතකොට සමහර වෙලාවල්දී ජනතාවගේ දිලිඳුකම සාපරාධී ක්‍රියාවන් වලට පොළඹවන්න පුළුවන් කියලා චක්කවති සීනාද සූත්‍රයේම සඳහන් වෙනවා. මොකද සොරකම් කිරීම, බොරු කීම, මනුෂ්‍යඝාතනය আদি සමාජ ක්‍රියා මුළුමනින්ම සිදු වෙන්නේ ඒවට තුඩු දෙන්න හේතු වුණු කරුණුනේ. දිලිඳුකම ඇති කල්ලි හොරකම ඇතිවේනේ හොරකම් කළ කල්හි බොරු කියයි. ඔය ආදී වශයෙන් මේ පුජ්‍යලයා තුළ දිලිඳුකම හේතුවෙන් විවිධ වැරදි කරන්න පුජ්‍යලයා යොමු වෙන්න පුළුවන්. එමනම් අපි හිතමු රටක නායකයෙක් නම් රටක නායකයෙක් හැටියට රටේ තියෙන දිලිඳුකම නැති කරන්න උත්සාහ ගන්න. මොකද රටේ රජතුමා දිලිඳුකම නැති කරන්න උත්සාහ ගන්නවා කියලා දිලිඳු මිනිස්සුන්ට සමුදල් ටිකක් දුන්නාට හරියන්නේ නැහැ. මොනවද කරෙන්න ඕන? එහෙමනම් කෘෂිකර්මය කරන ජනතාවට නම් කෘෂිකර්මාන්තයට අවශ්‍ය බීජ ලබා දෙන්න ඕන, පොහොර ලබා දෙන්න ඕන. අපි හිතමු වෙළඳාමක් කරනවා නම් ඒගොල්ලොන්ට අවශ්‍ය මූලික ධනය ප්‍රාප්තණය ලබා දෙන්න ඕන, ණය සහනාධාර, ඒ වගේ විවිධ දේවල් ලබා දීම තුළින් තමයි මිනිස්සුන්ගේ දිලිඳුකම නැති කරන්න පුළුවන්. ඒගොල්ලොන්ට ගොවිතැන් කරන්න ඉඩම් ලබා දීම. එතකොට ඒ තුළින් මිනිස්සුන්ගේ සත්‍යයේ මිනිස්සු දිනු වීමට උත්සාහ ගන්න වෙන නිසා සමාජයේ සුරක්ෂිත සමාජයක් වෙන්න නම් ආර්ථිකය ශක්තිමත් වෙන්න ආර්ථිකයේ ගොඩනගන එක රජතුමාගේ වගකීමක් බව පැහැදිලි වෙනවා ඔබටනේ. එතකොට රටේ පාලකයා වුණාම තමන්ට අත්නෝමතිකව ක්‍රියා කරන්න බෑ. මොකද ඒකාධිපතියෙක් වෙලා හරියන්නේ නැහැ. එතකොට රජතුමා අනිත්යට සමන් දෙන්න ඕන. මොකද සමාජයේ ජීවත් වෙන සමහරට උගත් අය වෙන්න පුළුවන්, කියන්නේ ගුණවත් අය වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ගෙන් උපදෙස් ලබා ගන්න ඕන. අපි දසක්විතිවත්වල තිබුණානේ, දසක්විතිවත්වල තිබුණා සිල්වත් ගුණවත් වියත් මහණ බමුණන්ගෙන් අවවාද අනුශාසන ලබා ගන්නමින් රට පාලනය කරන්න කියලා. රජතුමා කියලා රටේ නායකය කියලා ඒකාධිපතිව කටයුතු කරන්න ගියොත් අසාර්ථක පාලකයෙක් වෙනවා. ඒ නිසා අනිත් අයගේ අදහස් වලට ගරු කිරීම ඉතාමත් වටිනවා. ඒ වගේ තමයි දුවේපුත්. එහෙමනම් ඔබත් නායකයෙක් හැටියට, ඔබ නායකයෙක් වුණාම ඔයා නායකයෙක් කියලා ඒකාධිපතියෙක් හැටියට කටයුතු කරන්න හොඳ නැහැ. මේ අන්මතවලට අපි ගරු කළ යුතු තැන නායකයෙක් හැටියට හොඳ දේ අපි අහන්න ඕන, හොඳ දේ අපි ක්‍රියාවට නගන්න ඕන. අනිත් අයගේ අදහස් විමසලා බලලා ඉතින් එහෙම අපි හොඳ අවවාද අනුශාසන ලබාගෙන අපි හොඳ නායකයෙක් හැටියට සමාජය නැත්තම් පන්තිය නැත්තම් පාසල තුල නැත්තම් වෙනත් ස්ථානයක නායකයෙක් වෙන්න අපි වග බලා ගන්න ඕන මේ කරුණු අධ්‍යයනය කිරීමෙන්. මොකද මේ දසක්විතිවත් කියන කරුණු ටික ඔබ කටපාඩම් කරගෙන ගිහලා විභාගයට ලියලා ලකුණු ගැනීමම නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි නිපුණතා ලබා ගන්නවයි කියන්නේ. එතකොට අපේ ජීවිතේට මේව පුරුද්දක් බවට පත් කර ගන්න ඕන. මොකද දසසක්විතිවත් වල එන හොඳ දේවල් ටික, හොඳ ක්‍රියාවන් ටික අපේට එක අපේ කරමින් අපට පුළුවන් ආකාරයෙන් අපිට ගැළපෙන ආකාරයෙන් මේක සකස් කරගෙන අපි හොඳ නායකත්ව ගුණාංග වර්ධනය කරගන්න ඕන දුවේ පුතේ. එතකොට ඒ ඇසුරින් ඔබට හොඳ නායකයෙක් වෙන්න පුළුවන්. අපි දැන් කිව්වේ හොඳ ආර්ථික තත්ත්වයක් ජනතාවට ඇති කරන්න ඕන, දිලිඳුකම නැති කරන්න ඕන. එතකොට දුල පුතලා නායකයෙක් වුණාට ඉතින් අනිත් අයගේ ආර්ථික ශක්තිය ගොඩනගන්න මොනවද එහෙම ලොකුවට රජතුමා වගේ කරන්න බෑ. වුණාට ඔබ පාසලේ පන්තියේ නායකයෙක් නම් ඒගොල්ලොන්ට ඒ දියුණුවට අවශ්‍ය මඟ පෙන්වීම කරන්න පුළුවන්. අපි හිතමු එයාලාට ඉගෙන ගන්න අවශ්‍ය මඟ පෙන්වීමක් කරන්න පුළුවන්නේ. පොත්පත් නැති අයට නම් මොනවගේ උදව්වක්ද කරන්න පුළුවන්. ඒ වගේ විවිධාකාරයෙන් අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි නායකයෙක් හැටියට කටයුතු කළ යුතුයි. ඉතින් ඒ වගේ දුවේ පුතේ නායකයෙක් හැටියට නම් තිරිසන් සතුන් කෙරේ අපි ගැන විතරක් හිතන්නේ. මොකද සතුන් කියන්නේ මේ පරිසරයේ ජීවීන් කොටසක්, පරිසරයෙන් කොටසක්, ජීව අජීව සියලු දෙනා කෙරේ මෙත් පතිරවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන නිසා නායකයෙක් හැටියට සතුන් කෙරේත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට ඔය දසක්විතිවත් වල එන කරුණු අසුරු කරගෙන ඔබටත් හොඳ නායකයෙක් වෙන්න ඔබ අදිෂ්ඨාන කරගන්න කියලා මම ඉල්ල සිටිනවා. ඊළඟට දුවේ පුතේ තව රාජ්‍ය පාලන ප්‍රතිපත්තියකට අදාළ වැදගත් කරුණක් තමයි සප්ත අපරිහානීය ධර්ම කියලා කියන්නේ. දූල පුතාලට මතකද සප්ත අපරිහානීය ධර්ම කියන්නේ මේක අනුගමනය කරේ කොහෙද කියලා මතකද? මතක සමහරවල් ඔබ පහළ පන්තිවලදී ඉගෙන ගත්තානේ, 8-7 වගේ පන්තිර තිබුණා පාඩමන්නේ. ඒතර ඔබට මතක ඇති සමහර මම මතක් කරලා තින් ඔබට ඒක මතකෙත් නැගෙවි. බුද්ධ කාලයේ ಭಾರತයේ තිබුණ ප්‍රධාන පාලන ක්‍රම දෙකක්. එකක් තමයි රාජාණ්ඩු ක්‍රමය. අනිත් එක සමූහාණ්ඩු පාලනය. ඒ කියන්නේ ගණතන්ත්‍ර පාලනය තිබුණ අනිත් එක. එතකොට මේ කාලේ වජ්‍ය රජ දරුවන් විසින් ගණතන්ත්‍ර පාලනය තමයි ක්‍රියාත්මක කළේ. එතකොට වජ්ජීන්ගේ දියුණුව, ඒ කියන්නේ අභිවෘද්ධිය ඇති කරලා පිරිහීම වැළැක්වූ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති ක්‍රමයක් හැටියට අපට හඳුන්වන්න පුළුවන් මෙන්න මේ සප්ත අපරිහානී ධර්මනේ. එතකොට වජ්ජීන්ගේ දියුණුව ඇති කරා, පරිහානිය වැළැක්වුවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් තමයි ඒවා වජ්ජීන් ඉගෙන ගත්තේ. මොනවද දූල පුතාලට මතක නම් කියන්න බලන්න සප්ත අපරිහානී ධර්ම හතක් තිරුණේ ඉංකක් හරි ඔව් මතක් කරන්න බලන්න. මොනවද? නිතර නිතර රැස්වීමනේ. හොඳ නායකයෙකු හැටියට එමුනම් රැස්වීම වැදගත්නේ. නිතර නිතර රැස්වීම, ඊළඟට සමගීව රැස්ව, සමගීව සාකච්ඡා කොට සමගීව විසිර යාම. එහෙනම් රැස්ුණාම සමගීව තමයි අපි රැස්වෙන්න ඕන නායකයෙකු හැටියටනේ. ඒතොර සමගීව තමයි සාකච්ඡා කරන්න ඕන, සමගීව තමයි විසිර යන්න ඕන. එහෙම නැත්නම් වාද ભેද ඇති කරගෙන ඒවට රණ්ඩු සරුවල් කරගෙන එකට එකට කියන්නේ එහෙම හරියන්නේ නැහැනේ. ඒතොර එහෙමනම් මේ නායකයෙකු හැටියට මේ සප්ත පරිහානි ධර්ම වල එන සමගීව රැස්සලා සමගීව සාකච්ඡා කරලා සමගීව විසිර යාම වැදගත් වෙනවා. ඒ වගේම පෙර නොපෙන වූ නීති නොපෙන වීම, පණවන ලද නීති කඩනකොට ආරක්ෂා කිරීම, ඊළඟ එක වැඩිහිටියන්ට හා ඔවුන්ගේ අදහස් වලට ගරු කිරීම, ඊළඟ එක කාන්තාවන්ට ආරක්ෂාව සැපයීම, ඊළඟ කරන වජ්ජිරාජ්‍ය ඇතුළත හා පිටත පූජනීය ස්ථාන ආරක්ෂා කිරීම හා කඩනකොට පුදසිරිත් පැවැත්වීම, හත්වෙනි එක තම රාජ්‍යයට පැමිණි හා පැමිණෙන පූජනීය උතුමන්ට පහසුකම් සැලසීම. එතකොට නායකයෙක් හැටියට අනුගමනය කළ යුතු වැදගත් කරුණු කීපයක් තමයි මේ සප්තපරිහානී ධර්ම තුල පැහැදිලි වෙන්නේ. එතකොට අපි දැන් සප්තපරිහානීය ධර්ම වල තියෙන දස සක්විතිවත් වල අවධාරණය නූනු වැදගත් පාලන ප්‍රතිපත්ති කීපයක්නේ. එතකොට දස රාජ ධර්ම තිබුණේ රාජ්‍ය පාලකයා සමගිව ක්‍රියා කළ යුතුයි කියලානේ. එහෙනම් මේ සප්ත අපරිහානී ධර්ම තුල තියෙන සමගිව රැස්ස, සමගිව සාකච්ඡා කර, සමගිව විසිර යාම. එතකොට වර්තමානයේ පාලකයින්ටත් මේක පාල රජය පාලනය කරන අයටත් ඒ වගේම අපි ඕනෑම තරාතිරමේ නායකයෙකුට මේක වැදගත්නේ. සමගිව කටයුතු කරන්න ඕන කියන එකනේ. ඊළඟට නීතිය නිසියාකාරයෙන් ආරක්ෂා කරන්න ඕන කියන එකනේ. නොපෙන වූ නීති නොපෙනවීම, පැන වූ නීති කඩනකොට ආරක්ෂා කිරීම කියන එක. ඊළඟට කාන්තාවන්ට ආරක්ෂාව සැලසීම කියන කරුණ. ඊළඟට පූජනීය ස්ථාන ආරක්ෂා කරමින් එම උතුමන්ට පහසුකම් සැලසීම. එතකොට ඕනෑම නායකයෙක්, කියන්නේ රාජ්‍ය නායකයෙක් නම් තමන්ගේ රට තුල තියෙන, අපි බෞද්ධ නායකයෙක් කියලා බෞද්ධ ස්ථාන විතරක් ආගමික ස්ථාන විතරක් නෙමෙයි, සියලුම ආගමික ස්ථාන ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම ඒ ඒ ස්ථානවල ඉන්න උතුමන්ට පහසුකම් සලස්වන්න ඕනේ. එතකොට අපි ඔබ දරුවෝ නායකයෝ හැටියට එහෙමනම් අපි අපට පුළුවන් ආකාරයෙන් පූජනීය ස්ථාන ආරක්ෂා කරගන්න අපි කටයුතු කරන්න ඕන. එතකොට ඒ වගේම නිතර රැස්වීම, සමගිව රැස්වීම සාමූහික පාලනය ඉතාම වැදගත් දෙයක්නේ. අපට අවශ්‍ය කරුණක් ගැන සාකච්ඡා කරන්න ඕන නම් නායකයෝ හැටියට ගොඩක් වැදගත් නිතර නිතර රැස් වෙන එක. ඒ වගේම සමගිව රැස් වෙලා සමගිව සාකච්ඡා කර සමගිව විසිර යාමත් ගොඩක් වැදගත් වෙනවා. මොකද එතකොට අනිත් අයට සවන් දීමේ හැකියාව තියෙනනේ. සමගිව රැස් වෙලා සමගිව විසිර යනතර අනිත් අයගේ අදහස් විමසලා ඒවා හොඳ දේවල් පිළිගන්න පුළුවන්නේ. එතකොට මේකෙන් පැහැදිලි වෙන්නේ පාලකයෙක් හැටිය නැත්නම් නායකයෙක් හැටියට අත්නෝමතික වීම, නැත්නම් ඒකාධිපතිවරයෙක් හැටියට කටයුතු කරන එක වැරදි. අපි රටේ නායකයා තමන් තනියම තීරණ ගන්න එක වැරදි. අපි හිතමු ඔබ පන්ති නායකය කියලා ඔබ තනියම පන්තියේ තීරණ ගන්න එක වැරදි. අනිත් අය මොන හරි අදහසක් ඉදිරිපත් කරනවා නම් ඒ අදහසට ඔබ ගරු කළ යුතුයි. එතකොට එහෙනම් ඒකාධිපතිවරයෙක් නොවි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් වෙන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. එතකොට ඒ කියන්නේ අනිත් අයගේ අදහස් අහලා අදහස් වලට ගරු කරනවා. එතෙන්දි ක්‍රියාවට නැගිය යුතු හොඳ අදහස් ක්‍රියාවට නගන්න පුළුවන්. අපි හිතමු නායකයාගේ ළඟ යම්කිසි වැරදි දෙයක් තියෙනවා නම්, වැරදි අදහස් තියෙනවා නම් අනිත් අය ඉදිරිපත් කරන අදහස් අනුව ඒව නිවැරදි කරන්න නායකයා වුණත් ක්‍රියාත්මක වීම තමයි වැදගත් වෙන්නේ. එතකොට මහජනතාවට මුහුණ පෑමට සිදුවන ප්‍රශ්න සමහර තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕනනේ. එතකොට මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න එහෙමනම් රැස් වෙන ඕන. රැස් වෙලා ඒ ප්‍රශ්න සාකච්ඡා කරලා ඒ ප්‍රශ්න විසඳන වැඩපිළිවෙලකුත් යොදා ගන්න ඕන. එතකොට ඒකත් දස සප්ත අපරිහානී ධර්ම අතර ධර්ම ඉගෙනීමෙන් අපට ලබා ගන්න පුළුවන් හොඳ ආදර්ශයක්නේ. ඊළඟට රටේ තියෙන නීතිය හැම අතින්ම රටවැසියාගේ යහපත ඇති කරවන්නක් වෙන්න ඕන. ඒ කියන්නේ නීතිය ජනතාවගේ පීඩාවට පත් කරන නීතියක් නෙමෙයි, ජනතාවගේ යහපත වෙනුවෙන් සකස් වෙච්ච නීතියක් තමයි තියෙන්න ඕන. එමන අපි හිතමු ඔබ පාසල තුල නැත්නම් ඔබ පාසලේ නායකයෙක් නැත්නම් ඉගෙන ශිෂ්‍ය නායකයෙක් එමන නැත්නම් පන්ති නායකයෙක් නම් ඔබ යම්කිසි නීති රීති පද්ධතියක් ඇති කරනවා නම් පාසල් නම් බොහෝ වෙලාවට පාසලේ විනය කමිටුව හෝ පාසලේ අය විසින් සම්මත කරගත්තු නීති රීති පද්ධතියක් වෙන්න පුළුවන්. නැතුව ඔබට නායකෙක් හැටියට අනිත් අයට පීඩාවට පත්වන නීති පද්ධතියක් සකස් කරන්න බෑ. තියෙන නීති පද්ධතිය ඔබ ආරක්ෂා කර ගැනීම තමයි ඔබ කරන්න ඕනේ. ඊළඟට දුවේ පුතේ සතර සංග්‍රහ වස්තුව කියන්නේ දානීය ප්‍රිය වචන අර්ථචර්යාව ආදිය තියෙන්න ඕනේ. ඒ වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන හතරත් නායකයෙක් තුල තියෙන්න ඕන. ඒ වගේම ඡන්දය දේශය බය මෝහය ආදී සතර අගති වලින් නායකයෙක් ඉවත් වෙන්න ඕනේ. ඉතින් නායකයෙක් හැටියට මේ බුදුදහමේ සඳහන් ඔන්න ඔය බෞද්ධ පාලන ප්‍රතිපත්ති වෙනස් කරලා ඔබත් හොඳ නායකයෙක් වෙන්න කියලා මම මතක් කර දෙනවා. එහෙමනම් මේ ඇසුරින් ඔබට පැවරුමක් ලැබේවි. ඔබට පිළිතුරු ලියන්න නැවතත් පාඩම හොඳට අධ්‍යයනය කරන්න. එහෙමනම් අද දවසේ පාඩම අවසන් කරන දුවේ පුතේ මම අද ඔබට පාඩම ඉදිරිපත් කර මම තංගල් අධ්‍යාපන කලාපයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශක මේ වගේම වර්තමානයේ හිඳලේ කන්ටු විදුහලේ විදුහල්පති WMP දමයන්තේ ආයිබෝන් ඔබට සුබ දවසක්.